අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරු පියාණන්.
සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම අදත් ඔබ අපත් එක්ක එකතු වෙලා ඉන්නේ ඌව ගුරුගෙදර චිත්‍රකලා පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් එක්ක. ඉතින් දුවේ පුතේ, පහුගිය කාලය පුරාම ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙද්දී ඔබ දැන් දන්නවා අපි කලා ඉතිහාසයේ බොහෝ නිර්මාණයන් පිළිබඳව, ඒ වගේම තමයි මේ නව්‍ය වූ කලාකෘති සහ කලාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳව විවිධ ආකාරයෙන් ඔබත් එක්ක කරුණු සාකච්ඡා කරා. ඉතින් දුවේ පුතේ, අද දවසේ අපි උත්සාහ කරන්නේ ඒ වගේම තවත් මේ චිත්‍ර කලාවත් එක්ක බැඳිච්ච විෂය කරුණු සම්භාරයක් සාකච්ඡා කරන්න. දුවේ පුතාලා දන්නවා පහුගිය කාලේ පුරාවටම අපි 10-11 ශ්‍රේණිවල ඒ කලා ඉතිහාසය හා සම්බන්ධ කොටස් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. කලා ශිල්පීන් පිළිබඳව සහ විවිධ කලා ආභාෂයන් පිළිබඳව, විවිධ කලා ශිෂ්ටාචාරයන් පිළිබඳව. ඉතින් අපි අද දවසේ හිතුවා මේ 8 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණිය වගේ ශ්‍රේණිවලදී ඔබට අධ්‍යයනය කරන්නට ලැබෙන ලංකාවේ පාරම්පරික ජන කලා කර්මාන්ත පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. ඉතින් දුවේ පුතේ, ඔබ දන්නවා මේ පාරම්පරික ජන කලා කර්මාන්ත කියපුවාම විශේෂයෙන්ම මේ ලාංකීය සමාජය තුළ එදා මෙදා තුර අපිට ජන කලා කර්මාන්තයන් ගණනාවක් අත්විඳින්න අත්දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ ජන කලා කර්මාන්තයන් අතරින් තෝරාගත් කර්මාන්තයන් කීපයක් ඔබට චිත්‍රකලාව හදාරන දරුවන් විදිහට හැදෑරීමට සිදු වෙනවා. ඉතින් මෙන්න මේ හැදෑරීම නැත්නම් මේ කලා කර්මාන්තයන් එක්ක මොකද්ද මේ චිත්‍රකලාවේ තියෙන බැඳීම? අපි චුට්ටක් ඒක හොයලා බලන්න ඕනි. විශේෂම දුවේ පුතේ, මේ කලා කර්මාන්ත බොහෝමයක් එක්ක යම්කිසි නව්‍ය වූ නිර්මාණාත්මක ක්‍රමවේදයන් බැඳී පවතිනවා. ඉතින් මෙන්න මේ විවිධ රටාවන්, විවිධ චිත්‍රමය හැකියාවන්, විවිධ මූර්තිමය හැකියාවන් සහ විවිධ අමුද්‍රව්‍ය භාවිතයන්, විවිධ ශිල්පීය ක්‍රම භාවිතයන්, විවිධ වර්ණ භාවිතයන්, මෙන්න මේ භාවිතයන් ගණනාවක් නැත්නම් මේ අපි කතා කරන චිත්‍රකලාව හා සැබැඳි විවිධ කාරණා ගණනාවක්, ශෛලිය ලක්ෂණයන් ගණනාවක් මෙන්න මේ කලා කර්මාන්ත, විවිධාකාර වූ කලා කර්මාන්තත් එක්ක බැඳී පවතිනවා. ඒ නිසා තමයි අපි චිත්‍රකලාව නැත්නම් අපි මේ චිත්‍රකලාව හදාන දරුවෝ විදිහට විවිධ කලා කර්මාන්ත හා සැබැඳි නැත්නම් චිත්‍රකලාවේ ලක්ෂණයන් ගැබ්බී තිබෙන විවිධ කලා කර්මාන්තයන් අධ්‍යයන කරන ලබන්නේ. ඔබට මේ අධ්‍යයනයන්හිදී පැහැදිලි වෙයි, පැහැදිලි ලෙසම මෙන්න මේ කලා කර්මාන්තයන්හිදී අපි කතා කරන මේ කලා කර්මාන්තයන් තුළ චිත්‍රකලාවේ ලක්ෂණයන්, මූර්ති කලාවේ ලක්ෂණයන් ගැබ්බී ඇති බව. ඉතින් දුවේ පුතේ, අපි අද දවසේ පළමුවෙන්ම මේ වැඩසටහන මාලාවේදී මේ කලා කර්මාන්ත පිළිබඳව කතා කරද්දී ඔබට මතක ඇති මීට කලින් එක දවසක් අපි කතා කරා ලංකාවේ මේ පාරම්පරික වෙස්මූණු කලා කර්මාන්තය පිළිබඳව. අපි දීර්ඝ වශයෙන් වෙස්මූණක් නිර්මාණය කිරීමේ ශිල්පක්‍රමයේ ඒ දැව සොයා ගන්නා ක්‍රමයේ සිට කොහොමද වර්ණ ගන්වන ක්‍රමය දක්වා ඌ ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි සාකච්ඡාවක නිරත වුණා. ඉතින් දුවේ පුතේ, ඒ වගේම තවත් වැදගත් වූ කලා කර්මාන්තයක් තමයි ලංකාව තුළ අද අපි කතා කරන උත්සාහ කරන මේ මැටි කලා කර්මාන්තය. මැටි කර්මාන්තය කියලා කියන්නේ, ඉතින් දුවල පුතාලා දන්නවා අපි චූටි කාලේ ඉඳන් ඉතාමත්ම ආස දෙයක් තමයි නේද අපි වගේම දුවල පුතාලත් මේ හැමෝම පොඩි කාලේ මේ මැටි වලින් වැඩ කරන්න නැත්නම් මේ මැටි අනන්න අපි චූටි කාලේ හරි කැමති නේද? බැස් වෙන වෙලාවට එළියට පැනලා මේ මඩ පාගන්න නේද? ඒත් එක්කම වතුරත් එක්ක මේ පස් මිශ්‍ර කරලා මැටි හදාගෙන ඒ වගේ එක එක විදිහේ මේසෙල්ලම් කරන්න පොඩි චුටි චුටි නිර්මාණ හදන්න අපි කුඩා කාලේ ඉඳන්ම හරි ආසි. ඉතින් දුවේ පුතේ මෙන්න මේ මේ මැටිත් එක්ක තියෙන මේ අව්‍යෝජනීය බැඳීම අපේ මුතුන් මිත්තන්ගේ සිට එහෙම නැත්නම් මේ පුරාතන ශිෂ්ටාචාරයන්ගේ සිට පැවති ලක්ෂණයක්. ඒක අදයේ අප සමාජයට නැත්නම් අපිට බද්ධ වූ කාරණාවක් නෙවෙයි. මේ පුරාතන ශිෂ්ටාචාරයන්ගේ සිට බැඳිච්ච මේ ඉපෙරණි කර්මාන්තයක් තමයි මැටි කර්මාන්තය කියලා කියන්නේ. එතකොට මේ ලංකාවේ උදාහරණයක් මේ ලංකාව ගත්තොත් ලංකාවේත් මේ මෙගලිතික යුගයේ සිට අපිට මේ දැනට හම්බෙන සාක්ෂි අනුව මෙගලිතික යුගයේ සිට විශේෂයෙන්ම සුසාන භූමිය ආශ්‍රිතව මේ මැටි භාණ්ඩවල කොටස් සොයා ගැනීම් කටයුතු වලදී සොයාගෙන තිබෙනවා. ඉතින් දැන් උදාහරණයක් විදිහට ඉබ්බන් කටුව ප්‍රදේශයේ පවතින ලංකාවේ සොහොන් ගෙවල් එතකොට යම් යාපනයේ ඛණ්ඩතෝරිය වගේ ප්‍රදේශවන් ගත්තාම මේ අතීතයේදී මානවයත් එක්ක බැඳුනා වූ විවිධ ඇදහිලි හා ක්‍රමවේදයන් එක්ක ඔවුන් මේ මැටි භාජන වගේ දේවල් නිර්මාණය කරලා මේ ආදාහන සංස්කෘතියත් එක්කත් යම් කිසි බැඳියාවකින් වැඩ කටයුතු කරලා තියෙනවා. තවත් සරලව කියනවා නම් අතීතයේදී යම් අයෙක් මිය ගියායින් පසුව ඔවුන් මේ මැටි භාජනවල බහාලලා ඒ නිශ්චිත ස්ථානවල ඒ භූමිදාන කටයුතු සිදු කරා කියලා සාක්ෂි සොයාගෙන තියෙනවා. ඉතින් ඒ කිව්වේ එක උදාහරණයක් අතීතයේදී නැත්තම් මේ ලංකාවේ මේ මෙගලිතික වගේ යුගයන් ඒ කියන්නේ මේ සුසාන භූමිය ආශ්‍රිතව කොහොමද මැටි භාණ්ඩ සොයාගෙන තියෙන්නේ කියන කාරණාවත් එක්ක ලෝක ඉතිහාසය ගත්තොත් පුතේ අපි කතා කරා ඔබට මතක ඇති මීට කලින් පාඩම් කීප එකත් මේ ඉන්දියාවේ නේද මේ මොහින්දජාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය උදාහරණයක් විදිහට ගත්තොත් එතනදී අපි කලා නිර්මාණ කීපයක් මම කතා කරනවා මේ මැටියෙන් නිර්මාණය කරපු සහ වුන් විශේෂයෙන්ම අපි කතා කරා මේ ශිෂ්ටාචාර නිර්මාණය කරන්නෙත් ගංගාධාර ප්‍රදේශවල. ඉතින් මේ ගංගාධාර ප්‍රදේශවල ශිෂ්ටාචාර නිර්මාණය කිරීමේ ඉතාමත්ම ප්‍රබල මේ ජලය සහ ගමනාගමනය ඒ වගේ පහසුකම් එක්ක ඒ කියන්නේ සශ්‍රීක භූමිය වගේ කරුණුත් එක්ක බැඳිච්ච තවත් ප්‍රධාන කාරණාවක් තමයි මේ අවශ්‍ය නිර්මාණ කටයුතු වලට නැත්නම් මේ ගෘහ නිර්මාණයට හෝ ඒවා වෙනත් නිර්මාණ කර්මාන්තයක් විදිහට කරද්දී අවශ්‍ය මැටි වැනි දේවල් ඉතාමත්ම ඒ කියන්නේ සුදුසු පන්නේ මැටි වගේ දේවල් සොයා ගැනීමේ පහසුවත් මේ ගංගාධාරවල ඉතාමත්ම පැහැදිලිව අපිට ඒ කියන්නේ ඉතාමත්ම හොඳ ආකාරව අතීත මානවයාට සකසා ගැනීමේ හැකියාව නැත්නම් මේ මැටි සකසා ගැනීමේ හැකියාව තිබුණා. ඉතින් දෙපොතේ මෙන්න මේ දැන් උදාහරණයක් විදිහටම අපි දැන් කතා කරපු මොහෙන්දජාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරවල මේ මැටි ආශ්‍රිත විවිධ භාජන ඒ වගේම තමයි විවිධ සෙල්ලම් භාණ්ඩ ඒ වගේම විවිධ මූර්ති සහ මේ මුද්‍රාව නවදන්න පළක ඉතාමත්ම මේ සංඛ්‍යාත්මකව ඉතාමත්ම විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම වැදගත් අපේ අතීත මානවයාගේ සිටම මේ මැටි කලාව නැත්නම් මේ මැටි කලාවක් නැත්නම් මේ මැටි ආශ්‍රිත කර්මාන්තයක් ලෝකේ පැවති බවට සාක්ෂ්‍යගත කරන්න. ඉතින් දුවේ පුතේ දැන් මුල්ම යුගවලදී අපේ ආදි මානවයා විශේෂයෙන් මේ මැටි භාණ්ඩ සකසලා ඉවර වෙලා ඔවුන් ඒවා අවුවේ තියලා වේලෙන්න තියලා ඉවර වෙලා යම් යම් ඔවුන්ගේ අවශ්‍ය කරුණු සඳහා ප්‍රයෝජනයට ගත්ත ආකාරය ඒ කියන්නේ ඒ සාක්ෂිය මගින් අපිට දකින්න පුළුවන්. නමුත් පසු කාලීනව මේ මැටි භාණ්ඩ පිලිස්සීම මේ මැටි භාණ්ඩ පිලිස්සීමේ කලාව ඇතිවීම සමග නැත්නම් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඒක ගින්දරින් පුළුස්සා ගැනීමත් එක්ක මේ ඉතාමත්ම දියුණු කර්මාන්තයක් විදිහට සීග්‍රෙන් වර්ධනය වුණා. ඒකට හේතුව තමයි මේ මැටි භාණ්ඩ පිලිස්සීමත් එක්ක උන්ට හැකියාව ලැබුණා මේක කල් තබා ගන්න. ඒ වගේම තමයි මේකට නව අංගයන් එකතු කරන්නට සහ මේ තුලින් තව මේ ආහාර පිසීම ඒ වගේම තමයි විවිධ පාරිසරික ගැටලු වලින් මැටි භාණ්ඩ ආරක්ෂා කර තබා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. ඉතින් දූපතේ මේ ආකාරයෙන් මේ මැටි නිෂ්පාදනයන් මුල්ම යුගයේදී මේ නිවාස ආශ්‍රිත කටයුතු නැත්නම් මේ නිවාස තනීම වගේ කටයුතු වලින් ආරම්භ කළත් ඔවුන්ගේ නිවාස තනා ගැනීම සඳහා මැටි විශාල වශයෙන් යදාගත්තත් පසු කාලීන වෙද්දී භාණ්ඩ තනීම නැත්නම් මේ ගුහාශ්‍රිත භාණ්ඩ වර්ග තනීම සඳහා ඔවුන් මැටි වැඩිපුර භාවිත කරපු ආකාරයක් දක්නට පුළුවන්. ඉතින් මේ මැටි මේ ආකාරයෙන් නිර්මාණ ආදි මානවයාගේ සිට මැටි භාණ්ඩ නිෂ්පාදනයට හුරු වීම සඳහා නැත්නම් මේ සඳහා මැටි භාණ්ඩ නිෂ්පාදනයට යොමු වීම සඳහා මෙහි වූ විශේෂිත කරුණු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධාන කරුණක් තමයි මාර ඔබත් එක්ක මුලින් කිව්වේ අපි මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීම නැත්නම් මේ මැටිත් එක්ක වැඩ කිරීම සඳහා අපි හරි ආසයි පොඩි කාලේ නම්. ඒට හේතුව තමයි එහි ඇති ඒ මටසිලිටි බව නැත්නම් මේ මැටි බහ මැටි නිෂ් මැටිත් එක්ක ඒ කියන්නේ මේ එහි ඇති සංයුතිය කියන්නේ එය නිර්මාණය කිරීමේදී හැසිරවීම හරි පහසුයි. මැටි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා නැත්නම් මැටි වලින් යමක් නිෂ්පාදනය කිරීමේදී ඒ මැටි පිට හැසිරවීමේ පහසුවක් තිබෙනවා. ඉතින් ඒත් එක්ක දැන් ඔබ දන්නවා මේ අපිට ඔබට දැන් ඔබ හැමෝටම මේ සඳහා දෙකින් තියෙනවා කියලා අපි හිතනවා. මැටි ටිකක් ගත්තාම මේ අපිට පුළුවන් රෝල් කරන්න ගුලි කරලා නේද? අතේ ඊට පස්සේ මේක අර පිඟානක ආකාරයට අතේ පුළුවන් අපිට තලන්න. ඒ වගේම තමයි මැටි වලින් බර අපිට පුළුවන් නිකන් අර නිකන් නූලක ආකාරයෙන් මැටි අත්ල මත නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අර මැටි විවිධාකාරයෙන් ඇනීමේ පහසුව තියෙනවා. මේ වගේ විවිධාකාරයෙන් මෙන්න මේ මාධ්‍ය මැටි කියන මාධ්‍ය අපිට හැසිරවීමේ පහසුව නැත්නම් හැසිරවීමේ හැකියාව තිබෙනවා. ඒත් එක්ක භාණ්ඩ නිෂ්පාදනයේදීත් ඒ මනාපිටිය වහලක් වෙනවා අපිට අවශ්‍ය විදිහට නිර්මාණ කටයුතු කර ගැනීම සඳහා. ඉතින් දේපතේ මේ මැටි යොදාගෙන තවත් ඉතාමත්ම ඒ කියන්නේ කලාව නැත්නම් මේ වර්තමානයේ වන විට අපි කතා කරන මේ මූර්ති කලාව වගේ වේවා නැත්නම් අපි බිතු කැටයම් කලාව වගේ දෙයක් ගැන කතා කරද්දී එහි තිබෙන තවත් විශේෂිත ලක්ෂණයක් තමයි ඇඹීම හා නෙලීම කියන කටයුතු දෙකම මෙන්න මේ මාධ්‍යෙන් කළ හැකි වීම. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ ඇඹීම කියන්නේ අවශ්‍ය කොටත් එක්කාසු කරමින් කරනු ලබන යම් කිසි නිර්මාණයක්. දහන පිළිමයක් නිර්මාණය කරනවා කියලා පිළිමයක් අඹනවා කියලා හිතමුකෝ. එහිදී අවශ්‍ය කොටස් මුහුණේ වෙන්න පුළුවන් ඒ ඇඟේ වෙන්න පුළුවන් අවශ්‍ය කොටස් එක්කාසු කරමින් නිර්මාණය කිරීම අපි කියනවා ඇඹීමක් කියලා. එතකොට මේ මැටි ඇසුරින් ඔබ පැහැදිලිවම දන්නවා අවශ්‍ය කොටස් එක්කාසු කරමින් යම්කිසි නිර්මාණයක් කිරීම ඉතාමත් පහසුයි. ඒ වගේම තමයි මැටි කුට්ටියක් ආකාරයෙන් තබාගෙන නැත්නම් මේ මැටි ගොඩකින් අනවශ්‍ය කොටස් ඉවත් කරමින් නැත්නම් මේ නෙලීමේ ශිල්ප ක්‍රමයට අනුව යම්කිසි නිර්මාණයක් කිරීමේ පහසුවත් ඒ ඇත්තරම මැටිවල දැකිය හැකි එක්තරා විශේෂිත වූ ලක්ෂණයක්. ඒ වගේම තමයි පුතේ මේ මැටි නිෂ්පාදනය නැත්නම් මේ විශේෂයෙන්ම දැන් ලංකාව ගත්තොත් ලංකාව වගේ දැන් අපි ලංකාව දෙසට දැන් කර්මාන්තයක් විදිහට මේකට මේකේ කොහොමද මේ එදා මෙදා තුර ක්‍රියාවලිය කියලා චුට්ටක් කතා කරමු. මෙතනදී විශේෂිත කාරණාවක් තමයි දැන් බොහෝ කර්මාන්තයන් අපි දකිනවා ඉගෙන ගනිද්දි මේ ලංකාව වගේ රටක් ගත්තොත් නැත්නම් ලෝකයේ වෙනම රටක් ගත්තාම ඒ කර්මාන්ත සඳහා විශේෂීකරණය වූ ප්‍රදේශයන් තියෙනවා. ඒ ප්‍රදේශයන් ඒ විශේෂීකරණය වෙන්නේ ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය සොයා ගැනීමේ පහසුවත් සමග. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ඒ යම් කිසි කර්මාන්තයකට උචිත අමුද්‍රව්‍ය වැඩි වශයෙන් පවතින්නේද එතකොට ඒ ප්‍රදේශයන් ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේලා විශේෂීකරණයක් උසලනවා. නමුත් මෙන්න මේ මැටි කර්මාන්තය ගත්තාම දීප ව්‍යාප්ත අපි කියන මේ ලංකාව පුරාම ගම් නියම් ගම් පාසා මැටි කර්මාන්තයේ යෙදෙන පිරිස නැත්නම් මැටි කර්මාන්තයක් විදිහට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන පිරිස අපිට සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒට ප්‍රධානතම හේතුවක් තමයි මේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය වෙන මේ සුදුසු මැටි වර්ග ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් සොයා ගැනීමේ පහසුව තියෙන හින්දා. විශේෂයෙන්ම කේලින් මැට් එකේ ලංකාවේදී බහුලව භාවිතා කරනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා රතු මැටි නේද? ඔය රතු පස්සාශ්‍රිත අපි නිර්මාණය කරගන්න රතු මැටි. ඒ වගේම මේ කහ මැටි. ඔය වගේ විවිධ මැටි වර්ග ලංකාවේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා මානවය යොදා ගන්නවා. ඉතින් මේ මැටි වර්ග සොයා ගැනීමේ පහසුවත් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ආකාරය අපිට දක්නට පුළුවන්. එතකොට පොදුවේ මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ශිල්පීන් නැත්නම් මේ මැටි කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් අපි හඳුන්වනවා කුඹල්කරුවන් කියලා. කුඹලා කියලා කියන්නේ නේද? මේ කුඹලෙක් නැත්නම් මේ කුඹල් කර්මාන්තයේ නැත්නම් කුඹල්කරුවන් තමයි මැටි භාණ්ඩ නිෂ්පාදන ශිල්පියා විදිහට අපි හඳුනා ගන්නෙ. ඉතින් දුවේ පුතේ මෙහිදී මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීම නැත්නම් මේ ලංකාවේ මේ ශිල්ප ප්‍රධාන මේ ශිල්ප ක්‍රම නැත්නම් මේ ඒ කියන්නේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් කොටස් දෙකක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. එයිදී එකක් විදිහට අපි හඳුනා ගන්නවා පුතේ මේ අතින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ. මොකද්ද පළවෙනි එක? අතින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ. අනිත් එක වෙනවා අච්චු ආධාරයෙන් නිමවන භාණ්ඩ. එකක් අතින් නිෂ්පාදනය කරන භාණ්ඩ, අනිත් එක අච්චුවක් ආධාරයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ. ඉතින් දෙපිට මේ අතින් නිමවීම නැත්නම් මේ අතින් නිර්මාණය කිරීම කියන එකේදී නැවත අපිට අනුකොටස් වලට මේක බෙදා ගන්න පුළුවන්. අපි දුවල පොතල දන්නවා මේ භාණ්ඩයක් අතින් නිෂ්පාදනය කරද්දී ඒක ඒ වචනාර්ථයේම මේ එහි ගැබ් වෙලා තිබෙනවා අර්ථයේ විදිහට මේ අත උපයෝගී කරගෙන නැත්නම් අපේ දෑත උපයෝගී කරගෙන තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කියලා. එතකොට මේ දෑතින් කරන භාණ්ඩ නිෂ්පාදනය කරද්දී අපේ පාරම්පරික ශිල්පීන් මේ කර්මාන්තයේ නියදන ශිල්පීන් විවිධ යන්ත්‍ර ඔවුන්ට ආවේනිකාකාරයෙන් නිර්මාණය කරගත්තා වූ විවිධ යන්ත්‍ර උපයෝගී කරගත් ආකාරය අපිට අතීතයේ ඉඳන් දකින්න පුළුවන්. ඉතින් දෙපිටේ එහෙම එක යන්ත්‍රයක් තමයි සකපෝරුව කියලා කියන්නේ. සකපෝරුව අපේ දුවල පුතාලා අහලා ඇති මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී යොදාගනු ලබන ප්‍රධානතම යන්ත්‍රයක් විදිහට තමයි සකපෝරුව කියන යන්ත්‍රය, සරල යන්ත්‍රය අපි හඳුනාගන්නේ. එතකොට මෙන්න මේ සකපෝරුව පුතේ කොටස් දෙකක් අපි වර්ග කරගන්නවා. එකක් අත් සකපෝරුව, අනිත් එක පා සකපෝරුව කියලා. අත් සකපෝරුව සහ පා සකපෝරුව වශයෙන්. එතකොට මේ අත් සකපෝරුවේදී මොකද්ද වෙන්නේ? නැත්නම් මොකද්ද මේ අත් සකපෝරුව කියලා කියන්නේ? දුවිපුතේ අපේ මේ කර්මාන්තයේ නියැලෙන පිරිස් විසින් පොළවේ සිට අඟල් 6ක් සමහර විට අඩියක් එහෙමත් නැත්නම් අඩියක හමාරක් ඔන්න ඔය වගේ උසකින් පැතලි ගල් පෝරුවක් නැත්නම් ලී පෝරුවක් යම කැරකෙවිය හැකි පරිදි සකස් කරගන්නවා. මොකක් හරි ගල් හෝ දැව ස්තම්භයක් මත ගල් පතුරක් නැත්නම් මේ රවුමර තිබෙන මේ සකයක් නේද? මේ සක පෝරුවක් රවුමර තියෙන පෝරුවක් නේ කියන්නේ සක පෝරුවක් කියලා කියන්නේ. මේ ගල් පෝරුවක් රවුමර තියෙන ඒක බොහෝ විට දැවයෙන් නිෂ්පාදනය කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් පතුරකින් නිෂ්පාදනය කරපයක් වෙන්න පුළුවන්. ඒ කරකෙවිය හැකි පරිදි යම් කිසි ආධාරකයක් එහෙ නැත්නම් කුඩා වූ ස්තම්භයක් උඩින් තබා ගන්නවා. ඉන් අනතුරුව ඒ මත මැටි පිටක් තබලා එක ශිල්පියෙක් විසින් ඒ මැටි පිට සමග ගනුදෙනු කරනවා. තව එක්කෙනෙක් හෝ දෙදෙනෙක් විසින් අර සකේ නැත්නම් අපි කියන අර පැතලි ගල් රවුම කරකෙවීම සිද්ධ කරනවා. ඔන්න එක ශිල්පියෙක් හෝ දෙදෙනෙක් විසින් මේ ගල් රවුම කරකවනවා. එක ශිල්පියෙක් විසින් මොකද කරන්නේ? අර මැටි ටිකෙන් ඒ භාණ්ඩේ බඳේ හැඩය අර කරකවන රවුම උඩ තියාගෙන මේ මැටි පිට ඒ ඇඟිලි වලින් ඇඟිලි වල ආධාරයෙන් මොකද කරන්නේ? මේ භාණ්ඩ අපි නිර්මාණය කරන භාණ්ඩේ බඳේ හැඩය සකසා ගැනීම සිද්ධ කරනවා. ඉතින් දෙපොතේ ඒ ආකාරයෙන් සකසාගත්තට පස්සේ භාණ්ඩයේ ඒ සකයේ උඩ නැත්නම් අපි මේ කතා කරපු පූර්ව උඩ සකසා ගැනීමෙන් අනතුරුව නූලක් ඊටමත් හි නූලක් භාවිතා කරලා මේ ඔබ දන්නවා නේද මේ සාමාන්‍යයෙන් මේ භාණ්ඩයේ දෙපැත්තට මේ නූල තියලා අත් දෙකෙන් මෙහා අපේ පැත්තට අදගෙන ආවොත් එහෙම භාණ්ඩයට එහා ඉදගෙන අර නූල ඇදෙන තැනින් මොකද වෙන්නේ මේ භාණ්ඩය සිනිඳු ආකාරයෙන් ඉතා සියුම් ආකාරයෙන් කැපෙනවා නේද නේද ඔබ ඔබ උදාහරණයක් විදිහට ඔබ තියලා තින්නේ දර සබන් ඔබ දැකලා තින්නේ සබන් කැට එහෙම නූලකින් කපන ආකාරය නේද ඉතාමත්ම සරලව අපි මේ නිවසේදී ඒ කියන්නේ අත්‍යන්ත එක් විදිහට නූලක් භාවිත කරගන්නේ සබන් කැටයක් වගේ දෙයක් කපන්න ඉතින් අන්න ඒ ආකාරයෙන් නූලක් ආධාරයෙන් මෙන්න මේ සකපූර්වයේ තියෙන භාණ්ඩය කපා ගැනීමක් සිද්ධ කරනවා භාණ්ඩ නිෂ්පාදනය කරලා ඉවර වෙලා ඉන්න අනතුරු ඒක මදක් වියලෙන්න මොකද කරන්නේ පැත්තකින් තියනවා පැත්තකින් තියලා මදක් වියලුනාට පස්සේ පුතේ මේ පත්ත කියලා පත්ත කියන ලී වලින් සකසාගත්තු පතුරක් ආධාර කරගෙන මේක දැන් අඩිය නැහැ නේ මොකද අර නූලෙන් කපලා ගත්තු තැනින් යට කොටස නැත්නම් මේ අඩිය කොටසක් නැහැ මොකද මේ අඩිය කොටස තමයි මේ සකපූර්වත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බ කොටසනේ එතකොට අර පත්තෙන් මොකද කරන්නේ මේ භාණ්ඩේ පල්ල සැකසීම කියලා අපි කියන්නේ මෙතනදී වචනක් විදිහට භාවිත කරන්නේ මේ පල්ල සැකසීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් අර පත්ත අරගෙන මේ භාණ්ඩයට ඇතුලෙන් අත දාලා ඒ ඇතුලෙන් අර පොල් කටුවක් වගේ එකක් සම්බන්ධ වෙන්න මේ පතුල හරිය තියලා හිමීට තියෙන මැටි උඩට තට්ටු කර කර තට්ටු කර කර මොකද කරන්නේ මේ භාණ්ඩේ පල්ල නිෂ්පාදනය කර ගැනීම. නැත්නම් මේ පල්ල සැකසීම කියන වචනෙන් මේ අර්ථ දක්වන්නේ නැත්නම් අපි සරලව කියනවා නම් මේ භාණ්ඩේ පතුල සකසා ගැනීම සිද්ධ කරනවා. ඒ ආකාරයට තමයි මෙන්න මේ සකපෝරු ආධාරයෙන් නැත්නම් මේ අත්සකපෝරු ආධාරයෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ. දූපතේ ඒත් එක්කම මම තව වචනයක් භාවිත කරා පාසකපෝරුව කියලා. එතකොට මේ පාසකපෝරුව කියන්නේ මොකද්ද? පොඩි වෙනසයි තියෙන්නේ කලින් එක අපි සඳහන් කරේ අත්සකපෝරුව මේක පාසකපෝරුව. මේ ටිකක් අත්සකපෝරුවට වඩා ටිකක් නවීන වූ ක්‍රමයක්. එහිදී සිද්ධ වෙන්නේ යම් කිසි ආධාරකයක් මද නිර්මාණය කරපු සකපෝරුවක් තිබෙනවා මේ සකපෝරුව ක්‍රියා කරවන්නේ පාදයේ ආධාරයෙන් පාදයෙන් දැන් ඔබ දැකලා තින්නේ දර අතීතයේදී අර ඔබගේ දැන් නිවසේදී රෙදි මහන මැෂින් එහෙම තිබ්බන්නේ නේද පාදයෙන් පාදයේ අපි කියන්නේ මේ පැටල් එකක් ආධාරයෙන් පාගද්දි අම්මලා පාගද්දි එකකින් රෙදි මහන ආකාරයෙන් නේද ඉතින් අන්නේ ඒ ආකාරයෙන්ම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ එවැනි ක්‍රමවේදයක් භාවිත කරමින් කකුලෙන් මේ පැටල් එකක් පෑගීම මගින් අර සකේ නැත්නම් මේ උඩ තියෙන පෝරුව කැරකෙන ආකාරයෙන් නිර්මාණය කරපු සකපෝරු තියෙනවා මෙන්න මේවා අපි පාසකපෝරුව කියලා හඳුන්වන්නේ මේ විශේෂත්වය තමයි අපි කලින් කතා කරපු සකපෝරුවේදී දීපුතේ ඒ ප්‍රධාන ඒ කියන්නේ මේ භාණ්ඩය නිෂ්පාදනය කරන ශිල්පියාට මේ සකපූර්ව කරකවා ගැනීම සඳහා තවත් ශ්‍රමය අවශ්‍ය වුණා තවත් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ. ඉතින් මෙතනදී මේ පාසකපූර්ව භාවිතය නිෂ්පාදනය කරද්දී නැත්නම් පාසකපූර්ව භාවිතය කරද්දී භාණ්ඩය නිෂ්පාදනය කරන ශිල්පියාටම තමන්ගේ පාදයේ භාවිතයෙන් සකපූර්ව ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහි යම් කිසි ටිකක් උස ආධාරකයක් අපි කලින් සැකසුවාට වඩා ටිකක් උස ආධාරකයක් මත තමයි මේ සකපූර්ව සකසලා තියෙන්නේ. ඒත් එක්කම තමයි කර්මාන්තයක් විදිහට මේක ප්‍රචලිත වෙද්දී මෙන්න මේ පාසකපෝරු වැඩි වශයෙන් භාවිතයට ගෙනුණා. මෙහිදී දීපුතේ මේ පාසකපෝරු වලදී විශාල ප්‍රමාණයේ භාණ්ඩ යම් තරමද්දට විශාල ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ඊට වඩා සාපේක්ෂව අත්සකපෝරුව කියන එක නැත්නම් තව ශ්‍රමය යොදාගෙන මේ විශාල ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාව මේ අත්සකපෝරු වලදී තිබුණා. ඉතින් මේ පාසක පෝරුවලදී නිෂ්පාදනය කරන භාණ්ඩවලත් ඒ භාණ්ඩ සකපෝරුවෙන් ගලවා ගන්න මම අර කලින් කියපු ආකාරයෙන්ම නූලක් භාවිත කරමින් ඒ වගේම තමයි ඒ වගේත් අර මේ පල්ල සැකසීම කියන එක මේ ඒ පතුල සැකසීම කියන එකට අර මම කලින් කියපු ආකාරයෙන්ම මේ පත්තක් නැත්නම් මේ ඒ සඳහා ලීයෙන් සකසාගත්ත උපකරණයක් භාවිත කරනවා. ඉන් අනතුරුව ඔබතුමේ මේ අතින් දැන් අපි මේ කතා කරමින් ඉන්නේ අතින් නිෂ්පාදනය කරන මැටි භාණ්ඩ පිළිබඳ නැත්නම් මැටි භාණ්ඩ මේ අතින් නිෂ්පාදනය කිරීම කියන කාරණාව පිළිබඳව. එෙහිදී තව වැදගත් කාරණාවක් තියෙනවා මේ මැටි වලලු ආශ්‍රිතව භාණ්ඩ නිෂ්පාදනය කිරීම. අන්න දැන් අපි කතා කරා සකපෝරු ආශ්‍රිතව භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒ වගේ තමයි මැටි වලලු ආශ්‍රිතව භාණ්ඩ නිෂ්පාදනය කිරීම. මේක ඉතාමත්ම අතීතයේ සිටම පැවතිච්ච කාරණයක් මැටි වලලු. දැන් ඔබ උදාහරණයක් විදිහට මම ඉතාමත්ම සරලව මේක කියලා දෙන්නම්කෝ. ඔබ දන්නවා ඔබ මැටි පිඩක් අතර තියාගෙන මේක මේ අත්ලින් අත්ල දෙකම අරගෙන මේක එක මතයක අපි කියන රෝල් කරොත් එහෙම. එහිදී ඔබට නිකම් දිගටි හැඩේ මැටි අපි නිකම් මැටි කූරක් වගේ දෙයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබ හිතන්න ඒ කූරේ දෙකලවර අල්ලලා ඔබ මැටි වලල්ලක් නිෂ්පාදනය කරගන්නවා. ඉතාමත්ම සරල කාරණාවක් නේද? ඔබට අත්ල ආකාරයෙන් මේ මැටි කූරු නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපි චූටි කාලේ ඉඳන් ඒ කරනවානේ. එතකොට මේ දෙකලවර අල්ලලා මැටි වලල්ලක් නිෂ්පාදනය කිරීමත් ඔබ දැන්ටමත් කරනවානේ. ඔබ හිතන්න මේ විවිධ ප්‍රමාණයේ මැටි වලලු ගණනාවක් නිෂ්පාදනය කරගෙන මේ මැටි වලලු එකමතේක තබමින් එක එක හැඩ ආකාරයට තබමින් අපිට බහඬ නිෂ්පාදනය කරන්න බෑදද? පැහැදිලිවම පුළුවන්. ඉතින් මේ මැටි වලලු ආධාරයෙන් බහඬ නිෂ්පාදනය කිරීම ඒක ඉතාමත්ම කලාත්මක අංගයක්. වර්තමානයේ මේක දකින්න පුළුවන්. ඒ වගේම තමයි අතීතයේ සිට පැවති සරල තවත් එක් අංගයක්. ඒ වගේම තමයි මේ මැටි පුවරු භාවිත කිරීම. මේ මැටි වලලු වගේ තමයි තියෙන්නේ මැටි පුවරු. අපිට අවශ්‍ය ප්‍රමාණයේ සැකසූ විවිධ මැටි පුවරු භාවිත කරමින් ඒවා මැටි ආධාරයෙන්ම ඒ පුවරු එකිනෙකට අලවා ගනිමින් අපිට පුළුවන් මැටි බහඬ නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ ආධාරයෙන්ුත් අපිට පුළුවන් මැටි පුවරු සහිතව මැටි පුවරු කිහිපයක් එකට එක්කාසු කිරීම තුළින් අපිට අවශ්‍ය විවිධ හැඩවල සහ මේ නව්‍යතාවෙන් යුතු මැටි භාණ්ඩයන් නිෂ්පාදනය කරගන්න. ඒ වගේම තමයි මම මුලින් කතා කරා ඇඹීම සහ නෙලීම කියන කාරණා දෙකනුත් පුතේ අපිට මැටි ආශ්‍රිත නිර්මාණ කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කොටස් මේ ඇඟිලි තුඩු වලින් තව මැටි කොටස් එකතු කරමින් අපිට ඇඹීමේ සිද්ධාන්තය ඔස්සේ මැටි භාණ්ඩයන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි මැටි කොටසකින් අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස ඒ එතන ඉතුරු කරීමට හැරීමෙන් නැත්නම් ඉතුරු වන්නට හැරීමෙන් අපිට පුළුවන් මේ නෙලීම කියන ක්‍රමය යටතේ මැටි බහඬ නිෂ්පාදනය කරගන්න. ඉතින් මේ ආකාරයෙන් පුතේ අපි දැන් කරුණු ගණනාවක් කරා කරා මේ මැටි බහඬ අතින් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළ නැත්නම් මේ මැටි බහඬයක් අතින් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක මම නැවත ඒ කරුණු ටික මතක් කරන්නම්. අපි කිව්වා අත්සක පූර්ව භාවිත කරන්න පුළුවන්, අපිට පුළුවන් පාසක පූර්ව භාවිත කරන්න. ඒ වගේ තමයි මැටි වලලු ආශ්‍රිතව අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම මැටි පූර්ව ආශ්‍රිතව අපිට පුළුවන් නිෂ්පාදනය කරන්න. ඒ වගේම තමයි ඇඹීමෙන් අපිට පුළුවන් මැටි බහඬ නිෂ්පාදනය කරන්න. ඒ වගේම තමයි නෙලීම කියන කාරණාවෙනුත් අපිට පුළුවන් මැටි බහඬයන් නිෂ්පාදනය කරන්න. ඉතින් දූපතේ මේ ආකාරයෙන්ම දැන් අපි මම මුලින්ම කතා කරානේ මේ මැටි බහඬ නිෂ්පාදනය කිරීමේ නැත්නම් මේ ශිල්පක්‍රම දෙකක් පිළිබඳව. එතකොට එකක් තමයි මේ මෙච්චර වෙලා අපි කතා කරේ අතින් අපේ මේ හස්තයන් ආධාරයෙන් කොහොමද මැටි බහඬ නිෂ්පාදනය කරන්න කියන කාරණාව නේද? ඇඟිලි තුඩු විශේෂයෙන්ම මේ ඇඟිලි තුඩු යදාගනිමින් මේ ඇඟිලි වල තියෙන ක්‍රියාවලියත් එක්ක මේ ඇඟිලි හැසිරවීම තුළින් කොහොමද මැටි බහඬයන් නිෂ්පාදනය කරන්න කියන කාරණාව. අනිත් විදිහ තමයි පුතේ මේ අච්චුවක් ආධාරයෙන් මැටි බහඬ නිෂ්පාදනය කිරීම. අච්චුවක් ආධාරයෙන් මැටි බහඬ නිෂ්පාදනය කිරීම කියන එක මේ යම්කිසි කර්මාන්තයක් විදිහට මේ ප්‍රචලිත වෙද්දී සහ මෙහි නිමෙවුම් විශාල ප්‍රමාණයක් එකම ආකාරයේ නිමෙවුම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන තැන්වලදී විවිධ අච්චු සැකසීම සිද්ධ කරා. උදාහරණයක් විදිහට දැන් මේ දිගින් දිගට වර්ධනය වෙලා වාණිජමය මට්ටමට එද්දී මේ විශේෂයෙන්ම ඔබ හිතන්නේ මැටි ආශ්‍රිතව නිර්මාණය කරන සෙල්ලම් බඩු වගේ දේවල් තියෙනවා. එතකොට නේද සතුන්ගේ ආකෘති ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් නිෂ්පාදනය කරද්දී ඒ සතාගේ ආකෘති අනුව අච්චුවක් නිර්මාණය කරලා ඒ අච්චුව තුළින් අච්චුවට මැටි යොදාගෙන නිෂ්පාදනයන් සිදු කර ගැනීම සිද්ධ කළා. මොකද ඉතා කෙටි කාලයක් තුළ වැඩි නිමෙවුම් ප්‍රමාණයක් ලබා ගැනීම මේ අච්චුව ආධාරයෙන් නිර්මාණය කරද්දී එහි එක ඒ කියන්නේ අරමුණක් බවට පත් වුණා. ඒ වගේම තමයි මේ ඔබ දන්න මේ උළු නිෂ්පාදනය කිරීමේදී ඒ වගේම තමයි මේ වඩිම්බු ආශ්‍රිත වඩිම්බුළු සහ විවිධ ගඩොල් වර්ග නිෂ්පාදනය කරද්දී සහ විවිධ අලංකෘත භාණ්ඩයන් නිෂ්පාදනය කරද්දී විශේෂයෙන්ම මේ ඒට අදාළ අච්චුවක් තුළට මැටි යොදා ගනිමින් නිමෙවුම් විශාල වශයෙන් ලබා ගැනීම සිද්ධ කරන ආකාරය අපිට දක්නට පුළුවන්. ඒ තාමත්ම සරල ක්‍රමවේදයක් අච්චුවකට මැටි යොදලා අවශ්‍ය නිමේයුම් නැත්නම් ඒ අච්චුවට අච්චුව තුලින් නැත්නම් අපි කියන්නේ මේ යම් කිසි මැටි පදාස තුලට මේ බ්ලොක් එක යැවීම තුලින් ඒ අවශ්‍ය කොටස් වෙන් කර ලබා ගැනීම. ඉතින් දේපොතේ මෙන්න මේ ආකාරයෙන් තමයි මැටි භාණ්ඩ නිෂ්පාදනය නැත්නම් මේ මූලිකව මේ මැටි නිර්මාණාත්මක නැත්නම් මේ මැටි වලින් නිර්මාණයක් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි තව මෙහිදී ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියක් සිද්ධ කරනවා මෙන්න මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී මේ මැටි පදම් කර ගැනීමක් සිද්ධ කරනවා මෙන්න මේ ශිල්පීන් විසින්. මෙහිදී සිද්ධ වෙන්නේ ඔබ දන්නවා මේ මැටි වල මේ පදම් කර ගැනීම තුළදී මේ විශේෂයෙන්ම කර්මාන්තයක් විදිහට මේ භාවිතා කරන මේ ශිල්පීන් මේ මැටි වල තියෙන රොඩු ඉවත් කර ගැනීම ඉතාමත්ම පිරිසිදු ආකාරයෙන් තමයි යොවුන් මැටි සකසා ගන්නේ. එහි තිබෙන මේ ශාකමය කොටස් සහ විවිධ ඛනිජ කොටස් විශාල ප්‍රමාණයේ ඛනිජ කොටස් ඔවුන් ඉවත් කර ගැනීම සිද්ධ කරනවා. ඉන් අනතුරුව මේ මැටි වල දේපතේ ඔබ දන්නවා යම්කිසි මේ මැටි අභ්‍යන්තරයේ යම්කිසි වායු ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ වායු බුබුල විදිහට ඔවුන් මේ මැටි ඉතාමත්ම හොඳට දිගින් දිගට මේ බොහෝ වේලාවක් ඇනීම තුළින් මේ වායු බුබුලු බුබුලු ලෙසින් එළියට පිට කර ගැනීම ඔස්සේ මේ අභ්‍යන්තරයේ පවතින වායු ප්‍රමාණය අවම කර ගැනීමත් මේ මැටි පදම් කර ගැනීමේම එක් අරමුණක්. ඉතින් දේපොතේ මේ ආකාරයෙන් මැටි භාණ්ඩ දැන් අපි නිෂ්පාදනය කරනවා කියලා මේ නිෂ්පාදනය කරන මම මේ කියන්නේ නිෂ්පාදනය කරන ක්‍රියාවලිය නැත්නම් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක මම ඔබට හඳුන්වා දුන්නා. මෙන්න මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය තුලින් අපි මොන වගේ භාණ්ඩද නිර්මාණය කරගන්නේ නැත්නම් මේ මැටි භාණ්ඩ මැටි කර්මාන්තය තුල අපට බහුලව දක්නට ලැබෙන භාණ්ඩ වර්ග මොනවාද කියන එක ගැනත් අපි ටිකක් කතා කරමු. අපි දුවල පුතාලා දන්නවා මැටි ආශ්‍රිතව දැන් අද අපේ දුවල පුතාලගෙන් ඇහුවොත් මොනවාද මැටි ඔය නැත්නම් මේ ඔබ මේ මැටි ආශ්‍රිතව මොන වගේ භාණ්ඩද දැකලා තියෙන්නේ ඔබ පාවිච්චි කරන්නේ මොන වගේ භාණ්ඩද කියලා ඇහුවොත් අවිවාදයෙන් අපේ දුවල පුතාලා දෙන උත්තරයක් තමයි මේ ගෙදර දොරේ භාවිතා කරන භාණ්ඩයන් බොහෝමයක් මේ මැටි ආශ්‍රිතව ඔබ දැකලා තියෙනවා. ඉතින් මේ අපි ඒ වර්ග කිරීමකට ලක් කරනවා මේ ගෘහාසක්ත භාණ්ඩ. ගෘහාසක්ත භාණ්ඩ නැත්නම් මේ ගෘහයන් තුල නැත්නම් ගෘහයන් ආශ්‍රිතව ගෘහයන් ආශ්‍රිතව පරිභව මේ කියන්නේ පරිහරණය කරනු ලබන භාණ්ඩ. පාරිහාරික භාණ්ඩ ගෘහයන් ආශ්‍රිතව පරිහරණය කරනු ලබන භාණ්ඩයන් ගෘහාසක්ත භාණ්ඩ වශයෙන් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ මේ වලන් මුට්ටි, කලගෙඩි, ඔබ දන්නවා ඇතිලි, නෑඹිලි, කොරහ, ඔය වගේ ඔය මේ පැන්තාලි ඔය වගේ මේ නානාවිද මැටි භාණ්ඩ විශේෂයෙන්ම ගෙදර දොරේ ඔබගේ මව වෙන්න පුළුවන් නැත්නම් පියා වෙන්න පුළුවන් බොහෝ දෙනෙක් භාවිතා කරන සහ ඔබ නේද භාවිතා කරනවා. ඉතින් අන්න දේවල් අපි හඳුන්වනවා මේ ගෘහාසක්ත භාණ්ඩ කියලා. ඒ වගේම තමයි මේ තවත් කොටසක් තියෙන උපතේ මේ ආගමික කටයුතු සඳහා නැත්නම් මේ ආගමික කටයුතු සහ උත්සව සඳහා යොදා ගන්න ලබන භාණ්ඩ. ඒවා හැමනිතරම නිවසකදී භාවිතා වන්නේ නැහැ. නමුත් උත්සව කටයුතු වලදීත් ආගමික අවස්ථාවන් වලදීත් යොදා ගන්න ලබන භාණ්ඩ. උදාහරණයක් විදිහට පාත්‍රා නේද? පහන්. ඒ වගේම තමයි ඔය අපි පූනාව වගේ භාණ්ඩයක් ගත්තොත් ඒ වගේම තමයි කොතලේ වගේ භාණ්ඩ ගත්තොත් බොහෝ විට මේ විශේෂ අවස්ථාවන් වලදී තමයි මේ වගේ දේවල් භාවිතා වෙන්නේ. ඒ වගේම තමයි දෙවිදි දැන් අපි ප්‍රධාන කොටස් දෙකක් ගැන කතා කරා. තවත් මේ ඉදිකිරීම මේ නැත්තම් මේ නිර්මාණය කරන භාණ්ඩ වර්ග කාණ්ඩයක් තමයි ඉදිකිරීම ද්‍රව්‍ය. ඉදිකිරීම ද්‍රව්‍ය. දැන් අද වෙද්දී විවිධ පහසුව සඳහා නැත්තම් ප්‍රවාහනයේ පහසුව සහ වාණිජමය පරමාර්ථයෙන් විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකිරීමේ භාණ්ඩ නිෂ්පාදනය කරන ඔබ දැකලා ඇතිනේ නේද? විවිධ ශක්තිමත් භාවයේ සහ විවිධ දේවල් යොදාගෙන ඉදිකිරීමේ භාණ්ඩයන් නිෂ්පාදනය කරනවා. හැබැයි දුවේපොතේ ඔබ හිතලා බලන්න මේ භාණ්ඩ නිසා නැත්තම් මේ මෙවැනි ඉදිකිරීමේ භාණ්ඩ අපි නැත්තම් ඒ වගේ නැවත අලුත් නව්‍යකරණයකට ලක් කිරීම තුළ අපි සමහර භාණ්ඩයන් ඉවත් කරනවා. ඒ වගේම තමයි සමහර භාණ්ඩ අපි කියන්නේ මේ හානි වීම නිසා ඉවත් කරනවා. එතකොට ඔබ බලන්න මේ වර්තමානයේදී මේ ඉදිකිරීම් භාණ්ඩ වලින් අපි ගමනක් යද්දී පාරයිනේ කොච්චර දේවල් අපිට ගොඩ ගහලා දකින්න ලැබෙනවද මේ ඉදිකිරීමේ භාණ්ඩ. ඒ කියන්නේ පරිසරයට අනුගත නොවු නැත්නම් දිරා නොයන ආකාරයේ ඉදිකිරීමේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් අපි පරිසරයට එකතු කරනවද. නමුත් ද්වීපත ඔබ දැකලා තියෙනවද මේ අතීත දැන් විවිධ ශිෂ්ටාචාරගතවල මේ ආකාරයෙන් මේ දිරා නොගිය ඔවුන් විසින් පරිසරයට එකතු කරපු භාණ්ඩ අපිට දක්නට ඉදිකිරීමේ භාණ්ඩ මනාවක් දක්නට ලැබෙන්නේ නැහැ නේද? ඒට ප්‍රධානතම හේතුවක් තමයි මෙන්න මේ අතීතයේදී ඉදිකිරීම් භාණ්ඩ ලෙස නැත්නම් මේ නිවාස ඉදිකිරීම හෝ වේවා නගර ඉදිකිරීම හෝ වේවා ඒ වගේම තමයි නැත්නම් මේ ගිවතු වැනි මහා මාර්ග ඉදිකිරීම් හෝ වේවා මෙන්න මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ තුල ඔවුන් අතීතයේදී යොදාගත්තා මැටි නැත්නම් මේ පරිසරයත් එක්ක කවදා හෝ නැවත එකතු වෙන බද්ධ වෙන මේ මැටි ආශ්‍රිත නිෂ්පාදනය. ඔවුන් ඉතාමත්ම පරිසරයට ආදරය කරපු පිරිසක්. ඉතින් උදාහරණයක් විදිහට දැන් අපි මුලින්ම මම පාඩමේදී කතා කරා මේ ඉන්දුනුන්න ශිෂ්ටාචාරය තුළ ඔවුන්ගේ ඉතාමත්ම ප්‍රබල වූ නගර නිර්මාණ සැලැස්මක් තිබ්බා. ඉතින් මෙන්න මේ නගර නිර්මාණ සැලැස්ම තුළ අපි දකින මේ හැම කාණුවක්ම හැම නිවසකම හැම තැනකම ඔවුන් යොදාගත්තේ මැටි ආශ්‍රිතව නිර්මාණය කරපු භාණ්ඩයක්. ඉතින් දෙපතේ මම ඒක කිව්වේ ඔබගේ වැඩිදුර ඒ කියන්නේ වැඩි අවබෝධය සඳහා. ඉතින් ඒ ආකාරයෙන් ද වර්තමානයේදී තාමත් ඉදිකිරීම් ද්‍රව්‍ය විදිහටත් යම් ප්‍රමාණයක් අපිට මැටි ආශ්‍රිත නිෂ්පාදනයෙන් දකින්න පුළුවන්. එහිදී ඔය උළු වර්ග විශේෂයෙන් මුළු වර්ග ඔබාදටත් දැකලා තියෙනවා නේද? ඒ වගේ නැත්නම් පෙති උළු, ඒ වගේම කොත් වගේ දේවල්, ඒ වගේම පිහිලි නල වගේ දේවල් අදටත් අපිට මෙන්න මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුළ මැටි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ සාම්ප්‍රදායිකව යම් කිසි මැටි භාණ්ඩ ප්‍රමාණයකුත් ශිල්පීන් තමයි මැටි කර්මාන්තුල තුල නිර්මාණය කරනවා. ඒ වගේද ඉතාමත්ම වැදගත් මේ ඔය විවිධ හැලි, ඒ වගේම තමයි මේ කොත් කැරලි වගේ දේවල් අපිට මේ සාම්ප්‍රදායික නිර්මාණය කරනු ලබන භාණ්ඩයන් විදිහට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දේපතේ මැටි කර්මාන්තයේ තුල තවත් අමතර නැත්නම් විවිධ කරා කර්මාන්ත සඳහා තවත් අමතර වූ කර්මාන්ත සඳහා සහය වන නිර්මාණයනුත් යම් කිසි ප්‍රමාණයක් සිදු කෙරුණා. උදාහරණයක් විදිහට කෝව, ඔය උඳුන්, ගිනි කබල් වගේ දේවල් ඔබ දන්නවා, ඔබ අහලා ඇති, ඔබ දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් විශේෂයෙන්ම ඔය වාණේ කර්මාන්තයත් එක්ක ඔය සම්බන්ධ වෙන බොහෝමයක් දේවල් විවිධ අච්චුන් ඔය වගේ දේවල් මෙන්න මේ මැටි කර්මාන්තය තුල මැටි කලා කර්මාන්තය තුල ඔවුන් නිෂ්පාදනය කරා. නමුත් ඒව ඍජුවම යොදාගනු ලැබුවේ වෙනත් වූ කර්මාන්තයන් සමගින්. ඉතින් ඒ ආකාරයෙන් දීපතේ මෙන්න මේ මැටි කර්මාන්තයත් එක්ක බැඳුනා වූ කර්මාන්තයන් නැත්නම් මේ කර්මාන්තයන් ගණනාවකුත් තිබෙනවා. ඒ වගේම තමයි කලා නිර්මාණයන් සුවිශාල ප්‍රමාණයක් අපට දැක් ගන්නට පුළුවන්. ඉතින් දූපතේ මේ ආකාරයෙන් නිර්මාණය කරනු ලබන මෙන්න මේ මැටි භාණ්ඩ දැන් අපි දැන් ඔන්න දැන් ටික ටික දැන් මේක අපි කලාවට ලං වෙච්ච ආකාරය දැක්කා නේද? නිකම්ම මැටි පිටක් කොහොමද නිර්මාණයක් විදිහට නැත්නම් මේ නිර්මාණ විදිහට කොහොමද අපිට මේක සම්බන්ධ වෙන්නේ? දැන් අපි කතා කරන්නේ තවත් කොහොමද මේක අපේ චිත්‍රමය භාෂාවට සම්බන්ධ වෙන්නේ? ඒ තමයි මේ නිෂ්පාදනය කරන ලබන භාණ්ඩයන් අලංකරණය කිරීම කියන කාරණාව. නිෂ්පාදනය කරන ලබන භාණ්ඩයන් අලංකරණය කිරීම කියන කාරණාව. එහෙදි දෙපොතේ මේ මැටි භාණ්ඩ අලංකරණය කිරීමේ ක්‍රම කීපයක් තිබෙනවා. මැටි භාණ්ඩ අලංකරණය කිරීමේදී අපි ක්‍රම කීපයක් යොදා ගන්නවා. එකක් තමයි මේ ඔබ දන්නවනේ දැන් මුලින්ම මැටි භාණ්ඩයක් නිෂ්පාදනය කරපුවම මේක තෙතයිනේ. ඉතින් මේ තෙත මැටි බඳුනේ සායම් යොදාගෙන මෝස්ත රැඳීමක් සිද්ධ කරන. අන්න ඒක එක ක්‍රමයක්. හොඳ මතක තියාගන්න. මැටි භාණ්ඩයේ තෙත පිටින් තිබෙද්දීම සායම් යොදාගෙන ඊමගින් වර්ණ කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි අච්චු අලංකරණය. නැත්තම් මේ තෙත මැටි තෙත 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 භාණ්ඩයටම යම්කිසි අච්චුවක් අපි කියන්නේ යම්කිසි බ්ලොක් එකක් ඔබවමින් එය මැටි භාණ්ඩය මතට යම්කිසි ආකාරයෙන් ඒ පෘෂ්ඨයේ මත අපි කියන්නේ මේ යම්කිසි තෙරපීමක් ලබා දෙමින් යම්කිසි අච්චුවක තෙරපීමක් ලබා දෙමින් එහි ඒ අච්චුවේ තිබෙන යම්කිසි හැඩතලයන් ඒ මැටි භාණ්ඩය මත ලබා ගන්නා ක්‍රමයකුත් අපිට දක්නට පුළුවන්. ඒ වගේම තමයි අර අපි කලින් කතා කරේ තිත මැටි බඳුනේ සායම් යොදාගෙන අලංකරණය කිරීමනි නේද? අපිට පුළුවන් මේ පිලිස්සුව මැටි බඳුනේ ඉන්න අනතුරුව ඒ කියන්නේ මැටි බඳුනක් පිලිස්සුවාට පස්සෙත් මේ වියලි මැටි බඳුනේ අපිට පුළුවන් සායම් යොදාගෙන විවිධ නිර්මාණයන් අපිට අවශ්‍ය ආකාරයෙන් කරන්න. ඒ වගේම තමයි මේ තව ක්‍රමයක් තියෙන මේ අවුවේ වියලපු මැටි බඳුන්. අවුවේ මුලින්ම අපි මැටි බඳුන් යම් කිසි ආකාරයෙන් වියලා ගත්තාට පස්සේ මෙන්න මේ වියලපු මැටි බඳුන් වල යම් කිසි තියුණු උපකරණයක් අරගෙන සීරීමකට ලක් කරමින් නේද හූරමින් මැටි මේ මැටි භාණ්ඩය අලංකරණය කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒකත් ඔවුන්ගේ අලංකරණය කිරීමේ එක්තරා තාක්ෂණයක්. ඉතින් දීපතේ මෙන්න මේ තාක්ෂණික අස්සේ ඔවුන් අවසානයේදී මේ මැටි භාණ්ඩයන් අලංකරණය කරගැනීමේ වර්තමානයේ මෙදෙනම් විවිධ සායම් වර්ග භාවිත කරන වගේම මේ නිෂ්පාදනය කරලා අවසන් වෙලා මේ දිස්නේ ලබා ගැනීම සඳහා යම් යම් ආකාරයේ අපි කියන මේ ආලේපණයන් තිබෙනවා. මෙන්න මේ ආලේපණයන් තුළිනුත් යම් කිසි දිස්නයක් ලබා ගන්නවා. එහිදී ඔබ කල්පනා කරයි මේ සෑම භාණ්ඩයක් සඳහා මේ ආකාරය ආලේපණයන් සිදු කරන්නේ නැහැ. විශේෂයෙන්ම අලංකරණය සඳහා තබන භාණ්ඩ සඳහා ඔවුන් ඒ ආකාරයෙන් අලංකරණය කරද්දී සාමාන්‍යයෙන් ගෙදර දොරේ භාවිත කරන එදිනෙදා භාවිතයට ගනු ලබන භාණ්ඩ සඳහා ඔවුන් ඒ අදාළ ආකාරයෙන් ඒ මෝස්තර රටා යෙදීම සහ අලංකරණ සායම් ගැල්වීම සිද්ධ කරනවා. අන්න ඒ කාරණාවත් අතිවිශේෂිත කාරණා දෙපති. දැන් අලංකරණයේදී ඔවුන් සැලකිලිමත් වුණා වූ කරුණු දෙකක් තිබෙනවා. මැටි භාණ්ඩ නිෂ්පාදනය නැත්නම් මේ කුඹල්කරුවා අපි කියවන දැන් අවසානයේදී භාණ්ඩයක් අලංකරණය කරනවානේ. මේ අලංකරණය කරද්දී ඔවුන් සැලකිලිමත් වුණා කරුණු දෙකක් පිළිබඳව. මොනවාද මේ කරුණු දෙක? එකක් තමයි දූපතේ මේ ඔවුන් යෙදෙන මේ අලංකරණ නැත්නම් මේ රටාවන් ඔවුන් යෙදෙන මෝස්තරයන් භාණ්ඩේ හැඩයට ගැලපෙනවද කියන කාරණාව. ඔවුන් ආවට ගියාට සෑම භාණ්ඩයකටම ඒකාකාරයේ වූ රටා මෝස්තරයන් නැත්නම් ඒ හැඩතලයන් යොදාගත්තේ නැහැ. ඒ වගේම තමයි ඒ භාණ්ඩයෙන් භාණ්ඩයට ඔවුන් ආවේනික යම් යම් වෙනස්කම් නැත්නම් ඒ හැඩයන්ගේ වෙනස්කම් සිදු කිරීම මේ කියන්නේ අලංකරණය එකතු කිරීමේදී යම් කිසි වෙනස්කම් සිද්ධ කරා. ඒක එක කර්ණයක්. ඒ කියන්නේ භාණ්ඩයේ හැඩයට ගැලපෙන ආකාරයෙන් අලංකරණය කිරීම කියන කාරණාව. තවත් අතිශය වැදගත් කාරණාවක් තමයි දෙගොතේ පරිහරණයට ආධාරයක් වන අයුරින් භාණ්ඩය අලංකරණය කිරීම. මොකද්ද මේ කාරණාවේ කියවෙන්නේ? දැන් ඔබ දැකලා ඇති දෙපතේ ඔබ හැමෝම දැකලා ඇති ගෙදර අම්මලා පාවිච්චි කරන අම්මලා අක්කලා අච්චිලා ගෙදරදී පාවිච්චි කරනවා මේ සහල් ආශ්‍රිත බත් යද්දි මුලින්ම නෑඹිලිය කියලා එක නේද? ඒතර පුතාලා දැකලා තියෙන මේ නෑඹිලියේ පිටපැත්තෙන් අලංකරණය කිරීමට වඩා ඔවුන් ඇතුලෙන් තමයි යම්කිසි රටාවක් අඳින්නේ. අලංකරණය කිරීමටත් එක්කම ඔවුන් ඇතුලේ දැකලා තියෙනවා අපි නේද රළුවට යම්කිසි රටාවක් ඇඳලා තියෙන ආකාරය. එතනදී ඔවුන් මේ ඇතුලේ අලංකරණය කියන කාරණාවත් එක්කම ඊටත් වඩා බලාපොරොත්තු වෙන්නේ අපි අර කියපු පරිහරණයට ආධාරකයක් වීම. දැන් උදාහරණයක් විදිහට කොරහ කියන එකත් ඒ වගේ නේද? කොරහෙත් ඒ ඇතුලේ තමයි නිර්මාණය කරන්නේ. දැන් බොහොමයක් භාණ්ඩවල එළියෙන් පේන පැත්ත අලංකරණය කරද්දී දැන් ඔය මම කියපු භාණ්ඩ ඇතුල් පැත්තෙන් තමයි යම් යම් රටාවන් ඕන් යොදාගන්නේ. හේතුව තමයි ඒ භාණ්ඩේ පරිහරණය කරද්දී ඔබ ඒ නිවසේදී අපිට අවශ්‍ය වෙන්නේ ඇතුල රළුමතු පිටක් වීම. දැන් නෑඹිලියක අපි ඒ සහල් වලින් ඒ කටයුතු කරද්දී මේ ඇතුලේ තමයි මේ ගල්වැලි රැඳීම සඳහා මේ ඇතුල් පැත්තේ තමයි රළු විය යුත්තේ. එතකොට ඔවුන්නේ කැටයම් මේ වගේ දේවල් නෑඹිලි ඇතුල් පැත්තෙන් යොදාගන්නේ. ඉතින් එය අතිශේෂිත තත්ත්වයක්. ඒ වගේම උදාහරණයක් විදිහට දැන් කලයක් ගත්තොත් සමහර මැටි කලවල ඔවුන් නිර්මාණයන් කරන මේ මැටි කලය ඔබ දන්නවා දැන් අතීතයේදී දැන් වතුර අරන් එද්දී නේද? අදනේ අපිට මැටි කලවලින් වතුර අදින්න නැහැ ඇත්තටම නේද? එහෙම අදින්න අවශ්‍යතාවයක් නැති වෙලා තියෙන. නමුත් අතීතයේදී මේ මැටි කලවලින් වතුර රැගෙනෙද්දී මේ කලයේ උකුලේ තියාගෙන ඉදි දෙපොතේ මේ කලයේ ලිස්සල යනවා. මේ අතින් මේ ලිස්සා යෑමේ ප්‍රවණතාවය වැඩි. එතකොට ඔවුන් ඒකට හරියන විදිහට මේ කලයේ ලිස්සලා නොයන ආකාරයෙන් යම් කිසි ආකාරයෙන් ඝර්ෂණය මේ වැඩි වෙන ආකාරයේ විදිහට තමයි මේ ලිස්සාන් මේ ජලයත් එක්ක ලිස්සීම අවම කරන ආකාරයේ කැටයම් යොදා ගැනීමක් කලයේ වගේ දෙයකදී ඔවුන් සිද්ධ කරා. ඒවා ඔවුන්ගේ යම් යම් විශේෂිත නැත්නම් මේ පාරිහාරික කටයුතු සඳහා අවශ්‍ය විශේෂිත ගණයේ නිර්මාණයන් විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඉතින් දූපතේ ඒ වගේ නිර්මාණයන් කරද්දී නැත්නම් මේ භාණ්ඩ අලංකරණය කරද්දී මෙන්න මේ කුඹල්කරුවන් විසින් බහුලව යොදාගත්තා වූ හැඩතලයන් ගණනාවක් නැත්නම් අපි කියන මේ මෝස්තර ගණනාවක් අපිට දක්නට පුළුවන්. එහිදී බොහෝ විට අප ඔබත් එක්ක කලින් සාකච්ඡා කරා මේ හෙළ කලා නැත්නම් මේ හෙළ කලා නිර්මාණ අතර තියෙන මේ නිර්ජීව ගණයේ මෝස්තරයන් බොහෝමයක් ඔහු මේ මැටි නිෂ්පාදනයේදී මැටි කලා කර්මාන්තයේදී ඔහු භාවිතා කරලා තිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සුලිය, සුලි දෙක, ඒ වගේම තමයි දිය රැලි, තනිපට ලණුව, දෙපට ලණුව, ඒ වගේ තමයි ලියවැල්, බේරුණ්ඩ පක්ෂියා, ඒ වගේම බෝපත්, කතිරමල, හංසයා, සිංහයා, ඔන්න ඔය වගේ නිර්මාණයන් ගණනාවක් ඔහු අතීත ශිල්පියා මෙන්න මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය තුල භාණ්ඩ අලංකරණය කර ගැනීම සඳහා භාවිතා කරා. ඉතින් දුවේ පුතේ අද වෙද්දී අපිට බහුලව මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය විශේෂයෙන්ම මේ ලංකාවේ නවගමුව, රණාලේ වගේම වලල, පඬුවස් නුවර, කපුගම, ඒ වගේම මේ එරාවුල වගේ ප්‍රදේශ ගණනාවක ටික මේ බහුලව සිද්ධ වෙන ආකාරය දක්නට පුළුවන්. ඒ වගේම තමයි ග්‍රාමීය වශයෙන්ුත් ඔබ දැකලා ඇති ඔබ ජීවත් වෙන ඒ ගම්මාන ආශ්‍රිතව බොහෝ විට මේ කුඹල්කරුවන් තමන්ගේ මැටි භාණ්ඩ නිෂ්පාදන කටයුතු කරගන්නා ආකාරය. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයෙන් අපි අද කතා කරාවු මැටි කර්මාන්තයේ ආශ්‍රිත කලා නිෂ්පාදනයන් කියන එක නැත්නම් මේ කලාත්මක භාවිතයන් කියන එක අතිශය වැදගත් ජන කලා කර්මාන්තයක්. විශේෂයෙන්ම අපේ වර්තමාන කියන්නේ ලංකාවේ ගත්තොත් එහෙම දේශීය අනන්‍යතාවයන් රැකගනිමින් ඒ වගේම තමයි දේශීය ජන ජීවිතයේ ඒ සබහදාමත් එක්ක බැඳිච්ච කලා කර්මාන්තයක්. සබහදාමට වෙන හානිය, ඒ නැත්නම් මේ භාණ්ඩයක් ඔබ දැකලා ඇති මැටි භාණ්ඩයක් කැඩලා බිඳිලා ගියත් සබහදාමට වෙන හානිය ඉතාමත්ම අවම මට්ටමක තිබෙන්නේ. වෙනත් මාධ්‍ය නිෂ්පාදනයන්ට වඩා හානියක් නොමැතිම මට්ටමක තියෙන්නේ. නැවත සබහදාමටම කාලානුරූපීව එකතු වෙනවා. ඉතින් මේ එහෙම ගත්තාම ඉතාමත්ම වැදගත් කලා නැත්නම් මේ කලාංගයක්, කලා කර්මාන්තයක් අපිට. ඒ වගේම තමයි පුතේ අපි විශේෂයෙන්ම අද කතා කරපු මෙන්න මේ මැටි කලා කර්මාන්තය ආශ්‍රිතව ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී කෙටි ප්‍රශ්න කීපයක් ලැබීමේ ප්‍රවණතාවයකුත් තිබෙනවා. ඉතින් මේ කලා කර්මාන්තත් එක ඔබ දන්නවා කොහොමත් ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරනවා සාමාන්‍ය පෙළ විභාගයේදී. ඉතින් ඒ නිසා මෙන්න මේ කලා කර්මාන්ත පිළිබඳව වැඩි අවධානයක් ඔබ අනිවාර්යෙන් යොමු කළ යුතුයි. ඔබ කුමන ශ්‍රේණියේ සිටියත් අනිවාර්යෙන් ඔබට සිදුවෙනවා මෙන්න මේ ලංකාවේ සියලුම කලා කර්මාන්ත මේ අපි කතා කරන මේ චිත්‍ර විෂයත් එක්ක බැඳිච්ච කලා කර්මාන්ත සියල්ල අධ්‍යයනය කරන්නට සහය වගේ තියෙන වටිනාකම් මේ වගේ තියෙන කලාත්මක අංග හඳුනා ගන්නට. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි කාල වේලාවත් ගෙවියන් නිසා ඔබෙන් සමු ගන්නවා. නැවතත් දවසක අපි ඔබත් එක්ක මුණගැහෙමින් තවත් කලා කර්මාන්තයක් එක්ක එකතු වෙමු. කලා කර්මාන්තයක කලා එහි තිබෙන විවිධ වූ නිර්මාණයන් පිළිබඳව කතා බහ කියදෙමු. ඉතින් අද දවසේ අපි ඔබට සුබ සන්ධ්‍යාවක් නැවත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සුබදායි සතියක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නා දූපතේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ චිත්‍රපටම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරුපියාණන්.